සභාව කල්පෙත් ඇැබීම සභානායකතුමා
අලිබින්තුව පෙබරවාරි විසියක සවසයි එකට
කල්තබ නවස්ථාව යෝජනාව දලස් අලාපිරම ගරු මන්තිතුමා
ලසුනේ ගරු මන්ත්‍රිතුමනි පාත්පාලන මැතිවරණේ කල්තබා අදට මාස 22ක් ඉක්මගොස් ඇත. සීමා නිර්ණය කොමිෂන් වාර්තාව භාරදී නොමැති නිසා මැතිවරණේ පැවැත්විය නොහැකි බව ආණ්ඩුවේ මතය වී තිබුණි. ඒත් සීමා නිර්ණය වාර්තාව භාරදී අදට දින 10ක් ගත වී ඇති අතර මේ දක්වා වාර්තාව ගැසට් කර නොමැත. නමුත් ගරු අමාත්‍යවරයා කොමිෂන් සභා වාර්තාව භාරගනිමින් රට ප්‍රකාශ කළේ වාර්තාව ලැබී පළමු සතිය තුළ ගැසට් කරන බවය. දැන් රටට තහවුරු වනුයේ විවිධ උපක්‍රම භාවිත කරමින් දින නියමයක් නොමැතිව පළාත්පාලන ආයතන කල්දැමීමට උත්සාහ දරනා බවයි. මෙම ප්‍රයන්ත්‍ර විරෝධී පිළිවෙතින් බැහැරවී වහා පළාත්පාලන මැතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශ කරන ලෙස මෙම ගරු සභාවට ඒකාබද්ධ විපක්ෂය වෙනුවෙන් යෝජනා කර සිටිමි. ගරු සභාපතිතුමනි, පළාත්පාලන මැතිවරණය කල්දමල අදට හරියටම මාස 22යි දවස් 21ක් වෙනවා. මාස 22යි දවස් 21ක් වෙනවා. මෙතෙක් මැතිවරණය පාත්වන්නේ කවද්ද කියන ප්‍රශ්නේ මතුවෙච්ච හැම වෙලාවකම තිබුණු ජනප්‍රිය උත්තරය වුණේ සීමා නිර්ණය කොමිසමේ වැඩ අවසන් වී ඇති නැති නිසා මැතිවරණ පවත්වන දිනය පිළිබඳව නිශ්චිතව යමක් ප්‍රකාශ කළ නොහැකි බවයි. දැන් සීමා නිර්ණය කමිෂන් වාර්තාව සමාලෝචන කමිටු වාර්තාව භාරදීලා අදට කරු සභානායකතුමනි දින 10ක් ගත වෙලා තියෙනවා. ඒ නිසා පසුගිය මාස 22 පුරාවට සීමා නිර්ණය කමිටු වාර්තාව නිසා මැතිවරණය පැවැත්වීමට නොහැකි බවට ආණ්ඩුවේ පාර්ශ්වය විසින් මතුකරන ලැබූ තර්කයට වලංගු භාවයක් ලැබෙන්නේ නැහැ. දැන් ඊයේ අපි දැක්කේ දවස් 10ක් සම්පූර්ණ අද දවස් අපි දැක්කේ ගරු ඇමතුමා ෆයිසර් මුස්තාපා ඇමතුමා මම කනගාටු වෙනවා මේ සභාවේ තුල නැහැ.
ඕඩර් ප්ලීස් ඕඩර් ප්ලීස් ගරු ශෙහන් සේමසිංහ මන්ත්‍රීතුමා මුරසෙන්ට පැමිණෙන්න.
කතා කරන්න ගරු මන්තෝ.
උතුම් පරිස්සමෙන් නේද වාඩුනේ පුටුවේ. ඔත සෞඛ්‍ය අමතුමත් යන්න හදන වෙලාවේ අනතුරක් වුණොත් හරි බරපතල ප්‍රශ්නයක්. අනතුරක් නැනේ. ගරු මන්ත්‍රීතුමනි, මම සඳහන් කරමින් හිටියේ අද දක්වා තිබුණු ප්‍රධාන තර්කය මැතිවරණය පැවැත්වීම සඳහා මේ සීමා නිර්ණය කොමිසමේ කටයුතු අවසන් නැහැ කියලා තිබුණු තර්කය අවලංගු වෙලා දින 10ක් ගත වෙලා තියෙනවා. දැන් මුළු රටම බලාගෙන හිටිය අනිමිස ලෝචනයෙන් මාස 22ක් මේ රටේ පළාත්පාලන මැතිවරණය අවසන් වතාවට පැවැත්ුණේ 2011 මාර්තු මාසේ 19 වෙනිදා. දැන් දූර කාලයෙන් අවුරුදු 4යි දූර කාලය පළාත්පාලන ආයතනයක එයින් හරි අඩක් සම්පූර්ණ වෙනව මැතිවරණ නැතුව මාර්තු මාසේ 19 වෙනිදා, ඒ කියන්නේ තම මාසේ කහමාරකින්. දැන් කොමිසම් වාර්තාව භාර දීලා දවස් 10ක් ගත වෙන වෙලාවේ මොකද්ද වෙලා තියෙන්නේ? ගැසට් වෙලා නැහැ. හැබැයි සමාලෝචන කමිටුවේ සභාපතිතුමාගේ තනතුර රස්සාව අහිමි කරලා තියෙනවා. මිනරල් සෑන්ඩ්ස් සමාගමේ නිසි බලධාරියා වශයෙන් පත් කළා තිබුණේ එතුමා ඊයේ ඉඳලා එතනින් ඉවත් කරලා. මම දන්නේ නැහැ එකයි මේක අතර සම්බන්ධයක් තියෙනවද කියලා. හැබැයි අපිට අනුමාන කරන්න පුළුවන් කමක් තියෙනවා. ෆයිසල් මුස්තාෆා මැතිතුමා මේ සභාවේ නැහැ. ඒ අමාත්‍යංශ නියෝජනය කරන නියෝජ්‍ය අමාත්‍යතුමා හෝ රාජ්‍ය අමාත්‍යතුමත් නැහැ. සතුටු වෙනවා. ගරු සභානායකතුමා පමණක් හෝ
දුග්ගන්නාරාලා
අපේ චමින්ද මණ්ඩිතුමා ඉන්නවා. අපේ මහාචාර්යතුමත් බැමිනියා විතරමයි සභාවේ ඉන්නේ. මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ බරපතල අර්බුදයක් නිර්මාණය වෙලා තියෙන වෙලාවක ඒ සම්බන්ධයෙන් රටේ උත්තරීතරම ආයතනය කියලා කියන ආයතනයේ සාකච්ඡාවක් ආරම්භ වෙන වෙලාවේ විෂය භාර ඇමතුමා මම දන්නේ එතුමාට පෞද්ගලික කාරණා තියෙද කියලා නෑ. ඒකටත් අපේ කනගාටුව අපි ප්‍රකාශ කරන්නට ඕන. හැබැයි අපි ගරු සභානායකතුමනි මේ සීමා නිර්ණය කමිටුව පළවෙනි වතාවට පත් කරනු ලැබුවේ 2012 හරියටම අදට අවුරුදු මම සතුටු වෙනවා ඇමතුමා කියනකට පැමිණෙනවා. අවුරුදු 5ක් වෙනවා සීමා නිර්ණය කමිටුව පත් කළ. මේ ප්‍රධාන ධාරාවේ දේශපාලන පක්ෂ දෙකකට අයත් වෙන අපි ගරු සභානායකතුමනි අපි සියල්ලම ලැජ්ජ වෙන්නට ඕන. සීමා නිර්ණය කමිටු වාර්තාවක් හදන්න රටට මේ පුංචි දූපතේ වර්ග සතුම් 25,332යි පරිපාලන දිස්ත්‍රික්ක 22යි ජනගහනය මිලියන 21යි. හැබැයි සීමා නිර්ණය වාර්තාවක් හදාගන්න අපි දෙපාර්ශ්වයටම ගත වෙලා තියෙනවා අවුරුදු 5ක්. මේක රටේ නීති සම්පාදකයන් විදිහට අපි දෙගොල්ලටම ලැජ්ජ වෙන්න ඕන කාරණාවක්. කාට සතුරු වෙන්න බෑ. දැන් අපේ මිත්‍ර ඇමතුමා ෆයිසල් මුස්තාෆා ඇමතුමා මේ කණ්ඩායම් දෙකම නියෝජනය කරලා තියෙනවා. පටන් ගන්නකොට 2012 අපිත් එක්කත් එක නියෝජනය වුණා. අද සභානායකතුමාලත් එක්ක නැවත එක නියෝජනය කරනවා. ඒතර අපි ලැජ්ජාවෙන් භාගයක් අපිට එනවා. ෆයිසල් මුස්තාෆා ඇමතුමාට එනවා මුළු කොටසම. ඒ ලැජ්ජාව දෙන එක නෙමෙයි මගේ වුමනාව. දැන් මේ රටේ අතිගරු ජනාධිපතිතුමා රාජ්‍ය නායකයා විදියට ගරු අගමැතිතුමා ආණ්ඩුවේ නායකයා විදියට මේ පාර්ලිමේන්තුවේ ගරු සභානායකතුමාට එමෙතන ගරු විෂය භාර ඇමතුමා ෆයිසල් මුස්තාෆා ඇමතුමාගේ මුලසුනේ ඉන්න ඔබතුමාගෙන් එමෙතන කතානායකතුමාගේ ඇහුවොත් පළාත් පාලන මැතිවරණේ කාද්ද පාත්වන්නේ කියලා දිනයක් කියන්න ගරු සභානායකතුමාටත් බෑ. විෂය භාර ෆයිසල් මුස්තාෆා ඇමතුමාටත් බෑ. කතානායකතුමාටත් බෑ. පාර්ලිමේන්තු උත්තරීතර සභාවේ නියෝජනය අපි කාටවත් බෑ කියන්න අහවල් මාසේ අහවල් දවසේ මැතිවරණය පවත්වන්න පුළුවන් කියලා. කල්දමල මාස 22කට පස්සෙත් එක කියන්න අපිට බෑ. එතකොට මේකෙන් මොකද ගැඹුර වෙන්නේ? මං විශ්වාස කරනවා ෆයිසල් මුස්තාෆා ඇමතුමාගේ පිළිතුරු කතාවේදී පුළුවන් නම් එතුමා නිශ්චිත දිනයක් කියාවි කියලා. හැබැයි සැකයට කරන දින නෙමෙයි කරු ඇමතුමනි. අපි 2015 ඉඳලා අතිගරු ජනාධිපතිමාගේ ඉඳලා කරු අගමැතිතුමා දක්වා කැබිනට් ප්‍රකාශක මේ සිළු දනාම එක එක මාස කිව්වා. එක එක වකවානු කිව්වා. ඒ සියල්ල බොරු වෙලා තියෙන්නේ. සියල්ල මිත්‍යාවන් බාටපත් වෙලා තියෙන්නේ. ඒ නිසා අඩු ගානේ අපි මේ මොහොතේ ගත කරන්නේ නිශ්චිතව මැතිවරණය පාත්වන්නේ කවද්ද කුමන මාසයේද කියලා කියන්න බැරි දේශපාලන පරිසරයක් ඇතුලේ රටක ප්‍රජාතන්ත්‍රවාදය මීට වඩා අර්බුදයකට යන්න ක්‍රමවේදයක් තියෙනවද කියලා කියන්න මම දන්නේ නැහැ. ගරු සභාපතිතුමනි මතක තියාගන්න 1975 අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුව අවුරුදු දෙකකින් මැතිවරණ කල් දැම්මා. අවුරුදු දෙකකින් නිල් පාටින් කල් දැම්මා. මොකද ප්‍රතිඵලය වුණේ? අටට බැස්ස පාර්ලිමේන්තුවේ. අටට බැස්ස පාර්ලිමේන්තුවේ. අද ඉතිහාසයේ ලියන හැම දෙනාම කියනවා දේශපාලන විද්‍යාවේ නිල් පාටින් මේ රටට වෙච්ච ඉතිහාසයේ ඓතිහාසික වැරද්ද. 82 කොළ පාටින් ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමාගේ කාලේ පාර්ලිමේන්තු මැතිවරණය ජනමත විචාරණයක් කරා අවුරුදු 5කට කල් දැම්මා. කල් දැම්මා. දේශපාලන පක්ෂයකට විරුද්ධ වෙච්ච තහනම් කරා. සභානායකතුමා එතකොට හිටියා අපිත් එක්ක. ලක්ෂමන් කිරියල්ල මැතිතුමා. මොකද උනේ? තරුණයා 60,000ක ජීවිත වලින් වන්දි ගෙවන්න සිද්ධ වුණා. ඒ දෙවෙනි කල් දැමීමත් එක්ක. මේක අපේ රටේ ඉතිහාසයේ නිල් පාටින් වතාවක් කොළ පාටින් වතාවක්. අද කනගාටුයි සභාපතිතුමනි මුලසුනේ මන්ත්‍රීතුමනි නිල් කොළ දෙකම එකතු වෙලා මේ තුන්වෙනි වටය පටන් ගන්න තියෙන්නේ. නිල් කොළ දෙකම එකතු වෙලා. එසම මේක හොඳ ලකුණක් නෙමෙයි ප්‍රජාතන්ත්‍රවාදයට. විශේෂයෙන් ඔබතුමාලා පෞගේ මැතිවරණ දෙකකදීම ඔබතුමාලා අතේ තිබ්බ සටන් පාඨ අතරේ මූලිකම සටන් පාඨය වුණේ ප්‍රජාතන්ත්‍රවාදය. තරු ප්‍රහේ ප්‍රජාතන්ත්‍රවාදය. එසම මේ මැතිවරණලි කවුද ජයග්‍රහණය කරන්නේ? බලය කාටද යන්නේ කියන එක වැදගත් කාරණාවක් නෙමෙයි. හැබැයි ගරු ඇමතුමනි මේ මැතිවරණය දිගින් සිටියම කිලිම අරහා අඩුගානේ ජේ.ආර්. ජවද ජනාධිපතිතුමා 77 මැතිවරණ ව්‍යාපාරේ සභානායකතුමා මගෙත් එක්ක එකඟ වෙනවා. නියත වශයෙන්ම එතුමා ප්‍රසිද්ධියේ කිව්වා මැතිවරණ සිටියම අකුලනවායි කියලා. ඒක එතුමා කරා. හැබැයි ඔබතුමාලා පෞගේ මැතිවරණ දෙකකදී කිව්වේ ප්‍රජාතන්ත්‍රවාදය කැඳගෙන එන විදිය. ඒ මනරම් ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ චිත්‍රණය කරා මුළු රටටම. හැබැයි අද මැතිවරණ නැතුව මාස 22යි දවස් 21ක් ගත කරලා තියෙනවා. ඉතින් මේ මැතිවරණ පළාත් පාලන දේශපාලන කියලා කියන්නේ මොකක්ද? මේ නැති කරලා තියෙන්නේ මොකක්ද? තවත් එක් මැතිවරණයක් නෙමෙයි. පළාත් පාලන දේශපාලන කියලා කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදයේ අත්තිවාරම ගරු සභානායකතුමනි. ප්‍රජාතන්ත්‍රවාදයේ පදනම පළාත් පාලන ප්‍රජාතන්ත්‍රවාදය කියලා කියන්නේ මේ පළාත් පාලන දේශපාලනය ඒක ෆයිසර් මුස්තාපා ඇමතුමාගේ මැදකොළමට මහින්ද නන්ද ඇමතුමාගේ නාවලපිටියට මගේ මාතරට එහෙම නැත්නම් කොළඹට කඩුවෙලට උඩුනුවරට එහෙම නැත්නම් ගම්පලට අයිති දෙයක් නෙමෙයි. පළාත් පාලන දේශපාලනය කියලා කියන්නේ කුණුවදින එකවත් ලයිට් දාන එකවත් නෙමෙයි. ඒක විශ්වීය සංකල්පයක්. ඒ සංකල්පය එක එක ආණ්ඩු යටතේ පළුදු වෙන්න ඇති. හැබැයි ඔබතුමාලා රටට දීපු වරදුත් එක්ක ඒ සංකල්පයේ මල් පල ගැන්වෙන්න ඕන කාලයක් වකවානුවක් මේක. හැබැයි කනගාටුට කාරණාවක් ඒක නෙමෙයි සිද්ධ වෙලා තියෙන්නේ. තරුණයන්ගේ ඡන්දය බලන්න 2011න් පස්සේ මේ රටේ පළාත් පාලන වෙනුවෙන් ඡන්දය පාවිච්චි කරන අවස්ථාවක් තිබුණේ නැහැ. තරුණයන්ට වෙච්ච අසාධාරණය තමන්ගේ ගමේ නියෝජිතය තෝරපත් කරගන්න. කවුද ඒකට වග කියන්නේ? ඒක එක පැත්තක් මේ ප්‍රශ්නේ. මම දීර්ඝ කතාවක් කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. අනෙක් පැත්ත මේ ප්‍රශ්නේ. දැන් ගරු ඇමතුමනි අද අපි මැතිවරණ කොමිසමේ ගරු සභාපතිතුමා සහ කොමිසම හමු වුණා. ඒකපද විපක්ෂයේ මේකට සහභාගී වෙච්ච මන්ත්‍රීතුමාලා 3 දෙනෙක් ඉන්නවා. ප්‍රසන්න රණවීර මන්ත්‍රීතුමා, මයිනන්ද අලුත්ගමගේ මන්ත්‍රීතුමා, පක්ෂ නායක දිනේෂ් කුලන මන්ත්‍රීතුමා, වාසුදේව නනකර මන්ත්‍රීතුමා, ඉන්දික අනුරුද්ධ මණ්ඩල මේ අපි ඔක්කොම සහභාගී වුණා. කොමිසමේ සභාපතිතුමා මොකද්ද කියන්නේ? දැන් අපි ඔබතුමාලා ඉතාම ආඩම්බරෙන් කතා කරන, අපිත් ආඩම්බරෙන් කතා කරන 19 සංශෝධනය වෙනුවෙන් අපි දෙගොල්ලම අතීශ්‍රයේ මොනතරම් පූජනීය බලාපොරොත්තුවක් ඇතුවද? මේ සභාව අපි කොයිතරම් බලාපොරොත්තු ත්‍යාගත්තද 19 සංශෝධනය ගැන? මෙතර කොමිසම පිළිබඳව අපි කවුරුත් මෙරට ජනතාව ප්‍රජාතන්ත්‍රවාදයට ආදරය කරන මොනතරම් බලාපොරොත්තුවක් ත්‍යාගත්තද? අද කොමිසම සභාවතුම ඇතුළු කොමිසමේ සහභාජික අපිට කියන්නේ මේ ගැසට් නිවේදනය නිකුත් වුණත් කොමිසමට අවශ්‍ය බලය පැවරෙන්නේ නැහැ මෙතරනේ කැඳවන්නේ. තව ගැසට් නිවේදනයක් තියෙනවා. මම දන්නේ ඔබතුමා අද කියයි රටට මේ ගැසට් නිවේදනය නිකුත් වෙන්නේ කවද්ද කියලා. හැබැයි මේ ගැසට් නිවේදනය නිකුත් වුණත් සීමාවන් සහිත සෑම පළාත් පාලන ආයතනයකම මන්ත්‍රීන් සංඛ්‍යාව, ඒ කියන්නේ කොට්ටාස දැන් දික්වැල්ල ප්‍රාදේශීය සභාවේ කොට්ටාස 16ක් තියෙනවා. 2016 අංක 1 දරන කාන්තා නියෝජන එක හොඳ වැඩක්. අපේ ගෞරවය ඔබට දුන්නා. ඒකට 125ක්, ඒ කියන්නේ තව 4 දෙනෙක් එකතු වෙනවා. අනුපාත ක්‍රමයට 130ක්, සමහර 5 දෙනෙක් වෙන්න පුළුවන්. ඒතර දික්වැල්ල ප්‍රාදේශීය සභාවේ අතර 14යි 4යි 18යි 5යි 23යි. ඒක ගැසට් නිවේදනයක් තව නිකුත් වෙන්නට ඕන.
දිකල ප්‍රාදේශ සභාවේ මන්ත්‍රීන් සංඛ්‍යාව 23ක් යනුවෙන් ඒකත් නිකුත් වෙන්නට ඕන. හැබැයි ඒකට කල් මරන්න එපා. දැනට කල් ගියා වැඩි. අගෝස්තු 20 වෙනිදා 2015 ඔබතුමා ඇමති ධූරයටපත් වුණා. එතන ඉඳලා මාස 4ක් බලාගෙන හිටියා සීමා නිර්ණය සමාලෝචන කමිටුවපත් කරන්න 2015 දෙසැම්බර් මාසය දක්වා. දෙසැම්බර් 1 පත් කරේ. නිකම් මාස 4ක් ගියා. දැන් මේවා එකට කරන්න පුළුවන් වැඩ. ගණිතය පිළිබඳ සාමාන්‍ය දැනීමක් තියෙන කෙනෙක්ට. ඔබතුමා ළඟට ගත්තොත් මේ ප්‍රාදේශ සභා 300 පළාත් පාලන ආයතන 334 පිළිබඳව මන්ත්‍රීන් සංඛ්‍යාව අවසානාත්මක වශයෙන් කවද්ද කියලා කොපමණද කියලා කියන එක විනාඩි කීපකින් කරන්න පුළුවන් වැඩක්. කැල්කියුලේටර් එකක් ළඟ තියාගෙන ඒක විතරයි කරන්න තියෙන්නේ. දැන් මේක ප්‍රමාද කරන්න එපා. දැන් කොමසාරිස්තුමා අතුරු කොමිෂම බලාපොරොත්තු වෙන ඔබතුමා මේ සතියේ සීමා නිර්ණය පිළිබඳ ගැස නිවේදනයක් ඒ වගේම ඒ හා සමගම පසුපසින් මේ සමස්ත මන්ත්‍රීන් සංඛ්‍යාව සභිකයන්ගේ සංඛ්‍යාව සම්බන්ධ ගැසට් නිවේදනයක් නිකුත් කරයි කියලා. ඒක රටක් බලාපොරොත්තු වෙනවා. එසේ ඒක ප්‍රමාද කරන්න එපා ඉතිහාසෙ. ඔබතුමා දක්ෂ නීතිඥෙක් ඉතිහාසෙට එකතු වෙන්නට ඕන ඒ දක්ෂකම. දේශපාලන වශයෙන් කුමන අවස්ථාවක් දෙන කණ්ඩායමකට කාටෝ මැතිවරණ දිගින් දිගටම කල් දමන්න අවශ්‍ය වුණත් ඔබතුමා ඒ පාප කර්මයට අත ගහන්න එපා. දැන්
ගරු මන්ත්‍රීවරයා ඔබතුමාට කොච්චර
අවසාන වශයෙන් මට විනාඩි 3ක් 4ක් දෙන්න. දැන් සීමා නිර්ණය සමාලෝචන කමිටුව ගරු ඇමතුමනි, සීමා නිර්ණය සමාලෝචන කමිටුව පැහැදිලිව සඳහන් කළා තියෙනවා 132ක් පළාත් පාලන ආයතනවල සංශෝධන නැත කියලා. ඒ කියන්නේ රවිජයලත් ඒ ජාතික කමිසම විසින් පත් කරනු ලැබූ ඒ කොමිසමේ නිර්ණය පිළිඅරගෙන තියෙනවා. ඒ නිසා 132ක් තියෙනවා. අතිගරු ජනතුමා මෛත්‍රීපාල සිරිසේන මහත්මයාගේ අස්සනින් 2015 අගෝස්තු 21 වෙනිදා ගැසට් කරනු ලැබූ 132ක් පළාත් පාලන ආයතන තියෙනවා වළංගුභාවය සහිත. දැන් ඒක මේ මැතිවරණ අඩු ගන්න කැඳවන්න පුළුවන් කමක් තියෙනවා. මේකට අවංකවමක් තියෙනවනම් ඒ නිසා කරුණා කළා මම අවසාන වශයෙන් කියන්නේ මේ අනුපාතය දැන් 70/30 කියලා ගත්ත අනුපාතය දැන් වෙනස් කරන්න තියෙන යෝජනා තව යෝජනා යටතේ මේ කල් දමන්න උත්සාහ ගන්න එපා. කල් දමන කටයුතු කරන්නට එපා. දැන් මැතිවරණ කොමිසමේ සභාපතිතුමා දැන් මාධ්‍යට කිව් බව මේ මාධ්‍ය වාර්තා කළා තියෙනවා. එතුමගෙන් ඇහුවම මාධ්‍ය මෙන්න එතුමා දෙන උත්තරේ මැතිවරණය කල් දැමීමේ උත්සාහයක් බැලූ බැල්මට විද්‍යාමාන වන්නේ යැයි නිශ්චිතව ප්‍රකාශ කළ නොහැක. එසේ වුවද ශාන්ත නිසල මුහුද යට භයංකර දියවැල් තිබෙන බව ප්‍රකාශ කළ හැක. මේ කියන්නේ මහින්ද දේශප්‍රිය මැතිවරණ කොමසාරිස්තුමා දැන් අද හවස මාධ්‍ය මුණ ගැහිච්ච වෙලාවේ මේ භයංකර දියවැල් පිළිබඳ භයංකර භාවය අපිටත් තියෙනවා. අපි ඒක දකිනවා. එනිසා අපේ ඒකාබද්ධ විපක්ෂ විදිරිතරක් නේ පුරවැසියෝ විදියට ප්‍රාන්තවාදයට ආදරය කරන මිනිස්සු විදියට ප්‍රාන්තවාදයේ ගෙල සිදගත්තු වෙලාවක් මේක. දැන් ගරු සභාපතිතුමනි මුලසනේ මන්ත්‍රීතුමනි සභාවල් නැහැ. සභාවල් ඝාතනය කළා තියෙන්නේ. මේ මොහොතේ තියෙන ආයතන ප්‍රාදේශ සභා නගර සභා නැහැ. සභාව ඉවරයි. දැන් දින ආයතන මුළු රටම ඩෙංගු වඳුරෙන් ඔත්පල වෙලා ඉන්නේ. මුළු රටම දන්නෝ පළාත් පාලන ආයතන මියදීම ඩෙංගු මඳුර වගේ ව්‍යාප්තියට හේතුලා තියෙනවායි කියලා. ඒක පැත්තක්. කුණු කසල පිළිබඳව මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මේ හිටපු සභාපතිතුමාලා ඉන්නෝ මේ යෝජනා පිළිබඳව කතා බහ කරන්න. ඒ නිසා මේ දිගින් දිගට අඛණ්ඩව කල් දැමීම ප්‍රාන්තවාදයට පමණක් නෙමෙයි මේ රටේ දේශපාලන සංස්කෘතියට දේශපාලන පරිසරයට බරපතල උවදුරක් එල්ල කළ තියෙන වෙලාවේ අපි විශ්වාස කරනවා හුදු වචන වලින් නැතුව මෙතෙක් කල් පෞගිය මාස 22 පුරාවටම ගියපු වචන ආරම්භය වෙනුවට රටට පිළිගන්න පුළුවන් ඔබතුමන්ලගේ ආණ්ඩුවේ ඔබතුමන්ලගේ පෞරුෂය ආත්ම කෘත්‍ය ආරක්ෂා වෙන විදිහට රටේ ප්‍රජාතන්ත්‍රවාදී ආරක්ෂණ විදිහට පැහැදිලි ප්‍රකාශයක් අද දවසේ මේ සභාව තුළදී කරයි කියලා කියන විශ්වාසයත් ප්‍රකට කරගෙන මගේ යෝජනාව ඉදිරිපත් කරන ගරු මන්ත්‍රීතුමනි බොහොමත්ම ස්තුතියි.
යෝජනාව විස්තර කරන්න කවුද?
සභාව
ප්‍රසන්න රණවීර මන්ත්‍රීතුමා.
සභාව කාල තබන අවස්ථාවේ අපේ හිටපු අමාත්‍ය දලස ලාපරමතුමා ඉදිරිපත් කරන යෝජනාව සම්මත කරමින් මමත් මේ වෙනකොට කතා කරන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු විදිහට නෙමෙයි පළාත් පාලන ආයතනයක වසර ගණනක් මන්ත්‍රීවරයෙකු උපසභාපතිවරයෙකු සභාපතිවරයෙකු විදිහට වැඩ කටයුතු කළා. අද පළාත් පාලන ආයතනවල ඡන්ද නොතියා මේ ගෙන යනා ව්‍යාපාරයේ සම්බන්ධව අද ඔබ තමුන්වහන්සේ දන්නවා මේ රටේ හොඳම ප්‍රාදේශීය පරිපාලන ඒකකයේ බවට පත් වුණේ ප්‍රාදේශ සභාව. එදා සුද්දා කාලේ මේ ප්‍රාදේශ සභා පලාප්පාලන ආයතනවලට කිව්වේ ප්‍රාදේශීය ආණ්ඩුව කියලා. ඒ ප්‍රාදේශීය ආණ්ඩුව වලට පිටරට සුද්ද පවා විශාල බලයක් ශක්තියක් ලබා දුන්නා. අද ඒ විකාශන වෙලා පලාප්පාලන ආයතන බවට පරිවර්තන වෙලා තියෙනවා. අද මධ්‍යම ආණ්ඩුවේ පලාප්පාලන අමාත්‍යතුමා විසින් ඔහු ගන්නා තීන්දුව මත අද පලාප්පාලන ආයතන බුල්ඩෝසර් කරලා ඉවරයි. අද පලාප්පාලන ආයතන බුල්ඩෝසර් කරලා ඉවරයි. ඒ පරිපාලන ක්‍රමය විනා අවුරුදු දෙකක් වෙනකොට වසර දෙක කාලයක් තුළ ඉවර කළා. අද විශාල ලෙසේ ඡන්ද නොතියා ජනතා පරිමාධිපත්‍ය ගැන කතා කරන අපි, යහපාලනය ගැන කතා කරන අපි, නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරන අපි, මේ සියලු දෙනාම අපි මේ පාර්ලිමේන්තුවේ ඉන්නේ නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය තුළ. හැබැයි ගමේ ජනතාවටත් ඒ හැකියාව තියෙන්න ඕනේ. තමගේ ගමේ ගම් මට්ටමේ ගාමීය නියෝජිතයා පත් කරගන්න නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයේ ක්‍රමය. හැබැයි මේ යහපාලන ආණ්ඩුව කතා කරේ ප්‍රජාතන්ත්‍රවාදය යහපාලනය කියන ඒවා. ඒක අද මේ වෙනකොට මේ වසර දෙකක් තුළ යම් යම් හේතු තුළ අර නොකරන වෙදකමකට කෝඳුරු හත්පත්තුවක් ගෙනල්ලා තව පොඩ්ඩක් ඕන කරනවා වගේ මේ පැතිවරණේ කල් දාන්න නොයකුත් උදාස් උදාස් යෝජනා ඉදිරිපත් කරලා මේ මැතිවරණ ක්‍රමය කල් දාලා මේ රටේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිති අවෝසි කරනවා. මට තියෙන මේ විනාඩි කීපය තුළ අනිකුත් පැත්තෙන් අද පරිපාලන මේ බලය විනාශ කරලා තියෙනවා. පෞගිය කාලේ ගැසට් නිවේදනයක් මගින් ප්‍රාදේශ සභාවලට දුන්න යම්කිසි බලතලයක් ඒ නැවත වරක් නාගර සංවර්ධන අධිකාරිය පවරාගෙන තිබුණා. එදා ගම් සභාවලට නිවාස ආ සංවර්ධන අධිකාරිය ආඥා පනත යටතේ විශාල බලයක් තිබ්බා. ඒ 1985 නාගර සංවර්ධන අධිකාරි පනත යටතේ ප්‍රාදේශීය සභාවල හෝ නගර සභාවල කැමැත්ත මත එය පවරාගෙන නැවත වරක් ඒ සභාපතිවරයාට ඒ බලය පවරලා දුන්නා. අද ඒ බලය නැවත වරක් මේ රටේ බලය විමධ්‍යගත කරනවා කියන ආණ්ඩුව බලය කේන්ද්‍රගත කරලා තිනවා. මේක නැවත වරක් නිලධාරී වාදයට ගොනු කරගෙන යනවා පළාත් පාලන ආයතනවල. මේක
ගරු මන්ත්‍රීතුමා තම මිනිත්තුකින් අවසන් කරන්න
දෙන්න අපේ ගරු මුලාසෙන සභාපතිතුමා. අද මේ පිළිබඳව ඔබතුමාවත් මා ප්‍රධාන අමාත්‍යවරුවත් අද පළාත් පාලන ආයතනවල තියෙන බලතල කප්පාදුව පිළිබඳව කතා කරන්නේ. මේක එදා ඒ සැලසුම් හැදුවේ විශාල කමිටුවක නිසා සංයුක්තව. එදා නාගරික සංවර්ධන අධිකාරියේ ඒ සැලසුම් නිලධාරියා ඒ කමිටුවේ වාඩි වුණා. මහජන නියෝජිතයා වාඩි වුණා. සභාපතිවරයා ඒ කමිටුවේ වාඩි වුණා. තාක්ෂණ නිලධාරියා ඒ වගේම ලේකම්වරයා පරිපාලන නිලධාරියා වගේ සැදුම්ලත් කමිටුවකින් තමයි ඒ බල ප්‍රදේශයේ යම් යම් සංවර්ධන කටයුතු තීන්දුව තියන ගත්තේ. අද එය සමහර කොටස් මූලික කෑලි විතරක් දීලා ඒවල තියෙන ආදායම් කප්පාදු කළා. ඒ ඔක්කොම නාගර සංවර්ධන අධිකාරියට බලයට ගැසට් නිවේදනයකින් ගිය සතියේ පවරා ගන්නවා.
අවසාන ගන්මන්තුවා
තුන් බලය පවරා ගැනීමේ හැකියාවක් තියෙනවා. නමුත් අද බලය විමධ්‍යගත කරනවා කියන ආණ්ඩුව බලය කේන්ද්රගත කිරීම පිළිබඳව ඒ පලාප්පාල අමාත්‍යතුමාවත් මේ වෙනකොට ඒ වගේම ප්‍රධාන අමාත්‍යවරු කවුරුවත් ප්‍රධාන
අමාත්‍යවරු
ප්‍රාදී සභාවලින් ගිය කට්ටිය මේ වෙනකොටත් කතාවක් නැහැ කියන එක කියමින් මේ බල මේ සම්බන්ධ ඔබතුමාගේ ගරු අවධානය යොමු කරන්නයි කියන ඉල්ලීම මේ අවස්ථාවේදී කරනවා.
මීළඟට ගරු මන්සෝර් මන්තුමා.
බිස්මිල්ලාහිර් රහ්මානිර් රහීම්. තලෙමෙදාංගම් ගෞරව உறுப்பினர் அவர்களே, கௌரவ பாராளுமன்ற உறுப்பினர் டாலஸ் அழகுப்பெரும அவர்களினால் உள்ளூராட்சி மன்ற தேர்தலை இன்னும் பிற்படுத்தாமல் உள்ளூராட்சி மன்ற தேர்தல் நடைபெறுகின்ற தினத்தை உடனடியாக அறிவிக்குமாறு கோரி விடுக்கப்பட்டிருக்கின்ற பிரேரணை தொடர்பிலே என்னுடைய கருத்துக்களையும் நான் முன்வைக்கலாம் நினைக்கின்றேன். கௌரவ தவிசாளர்களே, உள்ளூராட்சி மன்றத்தினுடைய தலைவராக சுமார் 5 வருடங்கள் நானும் இருந்தவன் என்ற வகையிலே உள்ளூராட்சி மன்றத்தினுடைய சேவை தொடர்பிலும் உள்ளூராட்சி மன்றத்தினுடைய தலைமையை மக்கள் பிரதிநிதியே ஆற்ற வேண்டும் என்கிற விடயத்திலும் நான் மிக தெளிவாக இருக்கிறேன். உள்ளூராட்சி மன்றம் என்பது மக்களுக்கு அவசரமான அவசிய சேவைகளை, சுகாதார சேவைகளை மற்றும் சேவைகளை வழங்குகின்ற நிறுவனங்களாகும். தேவைப்படுமாக இருந்தால் அவசரமாக நிதி ஒதுக்கீட்டை செய்து உடனடியாகவே தேவைப்படுகின்ற வேலைகளை செய்வதற்கு அதிகாரம் கொண்ட சபையாகவே இந்த உள்ளூராட்சி மன்ற சபைகள் காணப்படுகின்றன. அந்த அடிப்படையிலே உள்ளூராட்சி மன்றத்துக்கு மக்கள் பிரதிநிதிகள் இல்லாத சபையாக செயலாளர்களினால் அல்லது ஆணையாளர்களினால் தொடர்ந்தேச்சியாக வருடக்கணக்கிலே நிர்வாகம் நடாத்தப்படுவது என்பது நிச்சயமாக ஏற்றுக்கொள்ள முடியாது என்பதிலே மிக தெளிவாக எல்லோரும் நீங்கள் இருப்பீர்கள் என நான் நம்புகிறேன். உள்ளூராட்சி மன்ற தலைவருக்கே உரித்தான அதிகாரங்களை தற்போது அந்த சபைகளிலே இருக்கிற செயலாளர்களினால் அல்லது ஆணையாளர்களினால் அதனை பயன்படுத்த முடியாது என்ற நிலைமை காணப்படுகிறது. அதேபோன்று தேவைப்படுமாக இருந்தால் உள்ளூராட்சி மன்ற தலைவர்கள் தற்றுணிவு அதிகாரத்தை பயன்படுத்தி நடைமுறைப்படுத்த வேண்டிய விடயங்களை கூட இன்று செய்ய முடியாத நிலைமைதான் நாடுபூராகவும் காணப்படுகிறது. ஆகவே உள்ளூராட்சி மன்ற தேர்தலை பிற்போடுவது என்பது எந்த வகையிலும் இனிமேலும் ஏற்றுக்கொள்ள முடியாது என்பதிலே நான் மாத்திரமல்ல, இந்த விடயங்களை சரியாக புரிந்து கொண்ட சகல உறுப்பினர்களும் இந்த பாராளுமன்றத்திலே பிரதிநிதிப்படுத்துகின்ற சகல உறுப்பினர்களும் ஒத்துக்கொள்வார்கள் என்று நான் நம்புகிறேன். ஆனால் இதற்கான காலதாமதம் இன்னும் நீடித்து போவதானது நான் நம்புகிறேன். இப்போது உள்ளூராட்சி மன்ற உள்ளூர் மாகாண சபைகள் அமைச்சராக இருக்கிற எங்களுடைய அமைச்சரினுடைய பொடுபோக்குத்தனத்தினால்தான் இருக்கிறது நடக்கிறது என்றால் அதனை என்னால் ஏற்றுக்கொள்ள முடியாது என்று நான் நம்புகிறேன். இந்த பிரேரணையை முன்வைத்திருக்கின்ற எங்களுடைய கௌரவ டலஸ் அளப்பெரும பாராளுமன்ற உறுப்பினர்கள் கடந்த அரசாங்கத்திலே ஒரு அமைச்சராக அதிகாரம் பொருந்திய அமைச்சரவை அந்தஸ்துடைய ஒரு அமைச்சராக இருந்த காலத்திலேதான், அவர் அமைச்சராக இருந்த அரசாங்க காலத்திலேதான் இந்த எல்லை நிர்ணய குழு ஆணைக்குழு நியமிக்கப்பட்டதும் அந்த ஆணைக்குழுவினுடைய ஏற்பாட்டிலே தான் நான் நம்புகிறேன் 2013 ஒவ்வொரு உள்ளூராட்சி மன்றத்துக்குமான அந்த உறுப்பினர்களுடைய எண்ணிக்கையை வரையறை செய்து அதற்கான பிரேரணைகளை கோரியிருந்தனர். இங்கே எங்களுடைய பாராளுமன்ற உறுப்பினர் குறிப்பிட்டது போன்று இந்த 21 மாத்திரமல்ல, அதற்கு முன்னதாகவே கடந்த அரசாங்கம் அந்த உள்ளூராட்சி மன்றங்களுடைய அதிகாரத்தினுடைய காலத்தை 1 வருடத்தால் நீடிப்பு செய்தமையும் இங்கே நாங்கள் உள்வாங்கியாக வேண்டும். இவ்வாறு ஏற்கனவே 2013 ஆரம்பிக்கப்பட்டிருந்த அந்த பிரேரணைகளை கோரி அந்த பிரேரணைகளை மிக நேர்மையாக மிக அறிவுபூர்வமாக செய்ய தவறியதன் காரணமாகவே இட்டை வரைக்கும் இதை சரியாக இந்த நாட்டிலே இந்த உள்ளூராட்சி மன்ற தேர்தலை நடத்த முடியாத நிலைமைக்கு நாங்கள் தள்ளப்பட்டிருக்கிறோம் என்றால் அது நிச்சயமாக மிகையாகாது. ஏனென்றால் அந்த கடந்த அரசாங்கத்திலே கடந்த மாகாண சபை உள்ளூராட்சி அமைச்சராக இருந்த அதாவுல்லா அவர்கள் எந்த ஒரு நேர்மைத்தன்மையற்ற முறையிலே தன்னுடைய அதிகாரங்களை மிக மோசமாக பாவித்து தங்களுடைய அரசாங்கம் அல்லது தங்களுடைய தாங்கள் சார்ந்த கட்சியாளர்களே கட்சியில் இருக்கின்றவர்களே இந்த உள்ளூராட்சி மன்ற அதிகாரங்களை கைப்பற்ற வேண்டும் என்ற உள்நோக்கம் கொண்டதையாக இந்த அதிகாரங்களை அந்தந்த பிரதேசங்களில் இருந்த அந்த உள்ளூராட்சி மன்ற தலைவர்களுக்கு வழங்கி அவர்கள் சம்பந்தப்பட்ட அதிகாரிகளோடு எந்த ஒரு ஆலோசனையும் இல்லாமலே இந்த இந்த வரைவுகளை செய்திருந்தார்கள்.
கௌரவ உறுப்பினர்களே,
எனக்கு
இன்னும் தயவு செய்து இன்னும் ஒரு 4 நிமிடங்கள் தர முடியுமா இருந்தால் மிக
எவ்வாறென்றால்
அந்தந்த பிரதேசங்களிலே ஒவ்வொரு உள்ளூராட்சி மன்றங்களுக்கும் இருந்த உறுப்பினர்களுடைய எண்ணிக்கையை அடிப்படையாக கொண்டு வட்டார எண்ணிக்கைகளை வரையறை செய்ய வேண்டும் என்ற ஒரு அட்டவணையை தயாரித்து ஒவ்வொரு மாவட்ட செயலகங்களுக்கும் அனுப்பி வைக்கப்பட்டு அந்த அடிப்படையில் தான் அந்த நிர்வாக இந்த ஒவ்வொரு உள்ளூராட்சி மன்றங்களுக்குமான பிரேரணைகள் தயாரிக்கப்பட்டிருந்தன. அந்த ஒதுக்கீடுகள் கூட நியாயமற்ற முறையிலே காணப்பட்டது. ஏற்கனவே விகிதாசார தேர்தல் முறையிலே அவ்வாறு அந்த ஒதுக்கீடுகள் அந்த ஒவ்வொரு உள்ளூராட்சி மன்றங்களிலே இருந்த உறுப்பினர்கள் எண்ணிக்கை வேறுபட்டிருந்ததினால் அது எங்களுக்கு பிரச்சனையாக இல்லாமல் இருந்தது. ஆனால் அந்த எண்ணிக்கையை அடிப்படையாக கொண்டுதான் உள்ளூராட்சி மன்றங்களுக்கான வட்டாரங்களை தெரிவு செய்ய வேண்டும் என்ற ஒரு நிர்பந்தம் வருகின்ற வந்தபோது அது ஒரு அறிவுபூர்வமாக செய்ய முடியாத ஒரு சிக்கலான நிலைமையாக மாறியிருந்தது. அதற்கு உதாரணமாக நான் அந்த சபையிலே சொல்ல வருவது அம்பாரை பொறுத்தவரையிலே 3 உள்ளூராட்சி மன்றங்களினுடைய அந்த நிலைமையை நான் இங்கே சொல்ல விரும்புகிறேன். தெஹியத்த கன்றியைக்கு 13 கிராம சபர் பிரிவுகள் மாத்திரம்தான் காணப்படுகின்றன. லாகுகலைக்கு 12 கிராம சபர் பிரிவுகள் தான் காணப்படுகின்றன. சம்மாந்துறைக்கு 51 கிராம சபர் பிரிவுகள் காணப்படுகின்றன. 51 கிராம சபர்கள் காணப்படுகின்ற சம்மாந்துறைக்கு மிக சொற்பமான மொத்தம் வட்டார முறையிலாக 10 பேரை மாத்திரம் தெரிவு செய்கின்ற நிலைமை காணப்பட்டது. அதே நேரம் 12 கிராம சபர் பிரிவுகளை கொண்ட லாகுகல பிரதேச செயலகத்திற்கு 12 உறுப்பினர்களை தெரிவு செய்கின்ற நிலைமை காணப்பட்டது. அதே போன்று 13 கிராம சபர் பிரிவுகளை கொண்ட தெய்யத்தை கண்டியைக்கு 23 வட்டார ரீதியான உறுப்பினர்களை தெரிவு செய்கின்ற நிலைமை காணப்பட்டது. இவ்வாறு ஒரு நீதியற்ற அசாதாரணமான நிலைமையிலே அதுவும் அப்போதிருந்த அந்தந்த பிரதேச கடந்த அரசாங்கத்தை பிரித்துப்படுத்துகின்ற தலைவர்களிடத்திலே ஒப்படைத்து அந்த வரைவுகள் பிரேரணைகள் தயாரிக்கப்பட்ட போது சம்பந்தப்பட்ட பிரதேச உறுப்பினர்களோ அல்லது பிரதேச செயலாளரோ அல்லது அந்த பிரதேச சபையுடைய செயலாளரோ எந்த ஒரு உத்தியோகத்தர்களும் சம்பந்தப்பட்ட அதிகாரிகளோடும் கலந்தாலோசிக்காமல் தற்றுணிவாக தான் ஒரு மனிதனாக தயாரிக்கப்பட்ட பிரேரணை தான் சம்மாந்துறையிலே இங்கே நான் சொல்ல வருவது என்னவென்றால் மிக சுருக்கமாக இந்த அசாதாரண நிலைமையை மிக நேர்மையாக ஒவ்வொரு பிரதேச உள்ளூராட்சி மன்றங்களுக்குமான சனத்தொகை பரப்பு அவைகளை அத்தனையும் அடிப்படையாக வைத்து அந்த அந்த சரியாக உள்வாங்கி நாங்கள் சாம்பித்திருக்கிற பிரேரணை கூட இதுவரை உள்வாங்கப்படவில்லை. இந்த எல்லை குழுவுக்கும் அந்த எல்லை எண்ணிக்கையை மீறுகின்ற மாற்றுகின்ற அதிகாரம் இல்லாமல் இருந்தது என்பதை சொல்லி அதனால் எந்த ஒரு மாற்றமும் செய்ய முடியாது என்று சொன்னார்கள். ஆனால் என்ன செய்திருந்தார்கள் என்று எங்களுக்கு விளங்கவில்லை. ஒன்றரை வருடங்களுக்கு மேலாக இந்த பிரேரணை ஒப்படைத்தும் அந்த பிரேரணைக்கு என்ன நடந்தது என்பது எங்களுக்கு இன்னும் சமர்ப்பிக்கப்படவில்லை. ஆகவே
இந்த அவசரங்களை
நடத்துவதாக இருந்தால் தற்போதைக்கு நிச்சயமாக கடந்த முறை போன்ற விகிதாசார தேர்தலான முறையிலேதான் இந்த இந்த உள்ளூராட்சி மன்ற தேர்தலை நடத்த வேண்டும். அதற்கு
தேவையானால்
மிக நேர்மையான இந்த வட்டார எல்லைகளை மீள் நிர்ணயம் செய்கின்ற ஒரு நேர்மையான நடவடிக்கை கௌரவ அமைச்சர் அவர்கள்
தேங்க்யூ வெரி மச் ஆண்டபல் மெம்பர்
விடைபெறுகிறேன்.
தேங்க்யூ வெரி மச் மீலங்கட்ட கரு இந்திக அனுரோத மந்தமா ஒபதுமாரி மினிட்டு பஹக காலයක් தீனோ
ஓமந்தமை ஸ்தூதி அரு மூலாசனே மந்திரிதுமணி அது அபே ஹிதவத் கரு அமாத்தியதுமா ஹிதபு அமாத்தியதுமா கினா மே மெதிவர்ண சம்பந்த யோஜனாவட அதஹஸ் எகது கர்னவா நான் மா ஹிதன்னே பலாத் பாலன ஆயதன ஏகின் பெமினிச்ச பார்லிமென்ட் மந்திரிவரேக் விதிஹட අපිට ලොකු කනගාටුවක් ලොකු වේදනාවක් තියෙනවා මේ ආයතනට අද සිද්ධ වෙමින් යන තත්ත්වය ගැන. ඒ නිසා මම හිතන්නේ මේ පළාත් පාලන අමාත්‍යවරයා විදිහට මෙතුමව මේ නව ආණ්ඩුව පත් කරගන්න ඇත්තේ මේක චුයින්ගම් එකක් වගේ අදින්නද කියන සැකේ අපිට එනවා. මේක දැන් මෙතුමා දවසින් දවස මාසෙන් මාසේ අවුරුද්දෙන් අවුරුද්ද දිගින් දිගට මේක ඇදගෙන යනවා. මේක ඇදගෙන 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 ගිහිල්ලා අද අපි මැතිවරණ කොමසාරිස්තුමාව මුණ ගැහෙන අවස්ථාවේදී මැතිකවරණ කොමසාරිස්වරයා කතා කරපු විලාසය ඒ වගේම අපේ ගරු ඩලස් අමාත්‍යතුමා හිටපු අමාත්‍යතුමා ප්‍රකාශ කළේ සත්‍ය තත්වය මොකද්ද කියලා. ඒ නිසා මම හිතන්නේ මෙතුමලා මේ විදියට මේ ආණ්ඩුවට ආණ්ඩුව ගෙනියන්න එහෙම නැත්නම් මේ මැතිවරණයට මෙච්චර බියක් දක්වනවා නම් ඒකට සුදුසුම අමාත්‍යවරයා මම හිතන්නේ මේ වෙලාවේ පත් කරගෙන තියෙනවා මේ යහපාලන ආණ්ඩුව. ඉතින් ඒක අපි කියන්න ඕන. මොකද අපි මේක කියන්නේ අද පළාත් පාලන ආයතන වලට සිද්ධ වෙලා තියෙන දේ අනුව. අද පළාත් පාලන ආයතන වලට සිද්ධ වෙලා තියෙන්නේ මොකද්ද? අද මේකට නියම නායකත්වයක් නැහැ. මේක ගමේ ආණ්ඩුව. මේ ගමේ ආණ්ඩුවේ බලධාරීන් අද මං හිතන්නේ පාර්ලිමේන්තුවට පළාත් සභාවට වැඩිමනක් මන්ත්‍රීවරු එවන්නේ මේ තැන්වල ඉඳලා. අපි පාලනය කරන වකවානුව තුළ ඒ ආයතනවල අපි ආරක්ෂා කරගත්තේ අපේම දෙයක් විදියට. අපි ඒ යන්ත්‍රෝපකරණ ආරක්ෂා කෙරුවා. ඒ සේවකෙයින්ට අවශ්‍ය කරන පහසුකම් අරන් දුන්නා. පළාතේ පන්සලේ පල්ලියේ සියලු දේට මැදිහත් වුණා. අද කිසි දෙයක් බලන්න කෙනෙක් නැහැ. ගම් වතුරක් ආපුවාම ආපදාවට යන්න අද පුද්ගලයෙක් නැහැ. නියඟයක් ආපුවාම වතුර ටිකක් ලබා දෙන්න අද පුද්ගලයෙක් නැහැ. ඒ මදිවට මේ ආයතන සියල්ල කොල්ල කන්න පටන් අරන් තියෙනවා. මේ ආයතන සියල්ල කොල්ල කන්න දැන් මේ මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යංශයෙන් අලුතෙන් පනතක් ගෙනල්ලා අපේ මන්ත්‍රීතුමා එක ප්‍රකාශ කරලා කිව්වා මෙන්න මේවා තමයි කරුණු කාරණා. එහෙම නැතුව ගිය ආණ්ඩුවේ අර දිගා මණ්ඩලේ මන්ත්‍රීතුමා කිව්වා වගේ මේ ඒ ආණ්ඩුවේ කරපු වැරදි ඒ ආණ්ඩුවෙන් සිද්ධ වෙච්ච වැරදි කියන එක නෙවෙයි. මේ දැන් මේ නගර සංවර්ධන නාගරික සංවර්ධන අධිකාරියෙන් ගෙනත් තියෙන පනත මොකක්ද? මේ පනතෙන් සියලුම ආදායම් මාර්ග ටික සියල්ල මධ්‍යම රජයට ඇද ගන්නවා. මැදම රජයට ඇදගත්තාම අර පළාත් පාලන ආයතනයට සිද්ධ වෙන්නේ කුණු ටික අදින්ඩයි ඒ වගේම ඒ වියදම් ටික කරන්න විතරයි.
මිනිසු දෙකකින් අවසන් කරන්න
විතරයි. ඒ නිසා මේ කොල්ල කෑම එක පැත්තකින් ආණ්ඩුව කරනවා අනිත් පැත්තෙන් ප්‍රාදේශීය නායකයෝ හිටපු එක්සත් ජාතික පක්ෂේ මන්ත්‍රීවරු ගිහිල්ලා මේ තියෙන දේපළ ටික කොල්ල කනවා. මේකේ පොදු ඉඩම් ටික කොල්ල කනවා. මේකේ යන්ත්‍රෝපකරණ ඒගොල්ලන්ට ඕන ඕන විදියට ගෙනියනවා. ඒ වගේම මේකේ ව්‍යාපෘති ටික කොන්තරත් විදියට අරගෙන ඒ ව්‍යාපෘති වල වටිනාකම නැති කරනවා. ඉතින් මේවා අපි මැතිවරණ කොට්ටාසවල ඉඳන් දකින්න දේවල්. ඒ නිසා අද මුද්දර ආදායම කොල්ල කණ්ඩ පළාත් සභාව පටන් අරන් තියෙනවා. මුද්දර ආදායම අරගෙන වෙනත් වැඩවලට යොදවන්න අද පළාත් සභාවල ප්‍රධාන අමාත්‍යවරු කටයුතු කරනවා. අද මධ්‍යම ආණ්ඩුවට නැති මුදල් ප්‍රාදේශීය ආණ්ඩුවෙන් අරගෙන වියදම් කරන තත්ත්වෙට මේ ආණ්ඩුව පත් වෙලා තියෙනවා. මැදේ ආණ්ඩුවට මුදල් නැහැ. ප්‍රාදේශීය ආණ්ඩුවේ මුදල් ටික කොල්ල කණ්ඩ මේ යහපාලන ආණ්ඩුව පටන් අරන් තියෙනවා.
ගරු මන්ත්‍රීතුමා අවසන් කරන්න.
මේ නිසා දැවැන්ත විදියට මේ ආයතන කඩා වැටලා තියෙනවා. දැවැන්ත විදියට නිලධාරී අතර පත්වීම නිසා මේ ආයතන කඩා වැටලා තියෙනවා. ඒ නිසා අපි පැහැදිලිවම කියනවා අපි පැහැදිලිවම කියනවා මේ ආණ්ඩුවට අවසන් වරට අද පුටුව පෙරළුණේ හොඳට නෙවෙයි. අද කතානායක පුටුව පෙරළුණේ ආණ්ඩුවේ පෙරළිය ඉතාමත් ළඟට එලිපත්තට ඇවිල්ලා කියන එක මම පළාත් පාලන අමාත්‍යතුමාට ප්‍රකාශ කරමින් පුටුව ආරක්ෂා කරගන්න කැබිනට් සංශෝධනයේවත් අද පෙරළුණා වගේ කැබිනට් සංශෝධනයේදී ඔබතුමාගේ පුටුවත් ආරක්ෂා කරගන්න කියන යෝජනාව කරමින් මම නියනිනවා බොහොමත්ම ස්තුතියි.
බොහොම ස්තුතියි. මේ ළඟට ගරු බන්දුලාල් බණ්ඩාරිගොඩ මන්තුමා ඔබතුමා මිනිත්තු 5ක් ලබා දෙන්න පුළුවන්.
මූලාසන රූට ගරු මන්ත්‍රීතුමනි, කල්තැබීමේ යෝජනාවක් ඉදිරිපත් වෙන වෙලාවේ යෝජනාවේ අන්තර්ගතය ගැන කියන්න මම කරුණු ගන්නේ නැහැ. පළාත් පාලන මැතිවරණය කඩිනමින් පවත්වන්න කියන එකයි මේ යෝජනාවේ හරය. මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, මමත් 991 මුල්ම ප්‍රාදේශ සභා මැතිවරණය මුළු රටේ ප්‍රාදේශ සභා මැතිවරණය තියෙන අවස්ථාවේ ප්‍රාදේශ සභාවට තරග කළා මන්ත්‍රීවරයෙක් වෙලා උපසභාපතිවරයෙක් වෙලා පළාත් සභාවට ඇවිත් පාර්ලිමේන්තුවට ආපු කෙනෙක්. මට මතකයි 91 මම මුල්ම ප්‍රාදේශ සභා මැතිවරණයට තරග කරද්දී එදා ප්‍රේමදාස ජනාධිපතිතුමා තමයි ප්‍රාදේශ සභා මැතිවරණය පැවැත්වුවේ. නමුත් 91 ප්‍රාදේශ සභා මැතිවරණය තියලා 94 දේශපාලන වෙනස වුණාට පස්සේ නැවත ඊළඟ ප්‍රාදේශ සභා මැතිවරණය පැවැත්වුවේ 997. මම කියන්නේ නැහැ ඒ නිසා මේ මැතිවරණය කල් දාන්න ඕනේ කියලා. නමුත් එදා සීමා නිර්ණය කොමිෂන් සභා තිබුණේ නැහැ. එවැනි හේතුවක් නිසා නෙමෙයි එදා චන්ද්‍රිකා බණ්ඩාරනායක ආණ්ඩුව 995 තියන්න තිබුණු පළාත් පාලන මැතිවරණය පැවැත්වුවේ 997. ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, මෙතන දැන් කියවුණා මේ කථානායක පුටුව පෙරළුන් නිසා පුටු පෙරළියක් තියෙනවා කියලා. මේක තමයි මේ කණ්ඩායමට වර්ධින තැන. මොකද මේ අය සෙනසුරු මාරුවක් වෙනවා කියලා බලාගෙන තමයි අර නුගේගොඩ රැළිය තිබුවේ. සෙනසුරු මාරුවක් වෙනවා කියලා ජෞතිෂඥයෝ කිව්වාම මේක දිහා බලාගෙන ඉරහඳ තාරකා දිහා බලාගෙන තාම දේශපාලන කරන කණ්ඩායමක් ඉන්නේ. අපිට මේ කණ්ඩායමක් එක්ක දේශපාලන සටනක් නැහැ. ආණ්ඩුවට මේ මැතිවරණය තියන්න කිසිදු පැකිලීමක් නැහැ. හැබැයි මේ මැතිවරණයේ කල්යෑමේ වගකීම් බාර ගන්නත් ඕනේ බැසිල් රාජපක්ෂ මහත්තයලා. ඒගොල්ලෝ තමයි සීත කාමරවල ඉඳගෙන ඒගොල්ලන්ට ඕන විදියට සීමා නිර්ණය කටයුතු සිද්ධ කළා. මේ මැතිවරණය මේ තැනට ඇදලා දැම්මේ. මේකට බග කියන්න ඕනේ මේ කට්ටිය. අපි එක දෙයක් කියන මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, මේ ප්‍රාදේශ සභා මැතිවරණයට එන්න ඕනේ, ගමේ ප්‍රාදේශ සභාවට එන්න ඕනේ ගමට ආදරය කරන සැබෑ මහජන සේවකයෝ. පෞගිය කාලේ මොකක්ද උනේ? පෞගිය කාලේ උනේ ප්‍රාදේශ සභාවට ආවේ මන්ත්‍රීවරු වෙලා ගමේ කොන්ත්‍රාත් කෑල්ල කරගන්න. කොන්ත්‍රාත් කෑල්ල කරලා ජාවාරම්කාරයෝ බිහුණා පෞගිය ප්‍රාදේශ සභාවල පළාත් පාලන ඇමතිතුමනි. මම ඔබතුමගෙන් ඉල්ලනවා මැතිවරණ තව කල් දැම්මත් කමක් නැහැ. ජාවාරම්කාරයෝ මේ රටේ බිහිවන ක්‍රමය මේ මැතිවරණෙන් නතර වෙන්න ඕනේ. ගමේ ප්‍රාදේශ සභාවට එන්න ඕනේ සැබෑ මහජන සේවකයෝ. එක එක කොන්ත්‍රාත් කරන මහජන මුදල් පිල්ලි ගහන ජාවාරම්කාරයෝ මේ රටේ නිර්මාණය විය යුතු නැහැ. මේ රටේ මිනිස්සුන්ට ඒ වන්දිය ගෙවන්න සිද්ධ විය යුතු නැහැ. අද ගිහිල්ලා බලන්න තමුන්නාසේ මම ඔබතුමාගෙන් ඉල්ලන කොමිසමක් දාන්න කියලා පහුගිය අවුරුදු 10 පළාත් පාලන ආයතන වලින් කරපු ග්‍රාමීය ව්‍යාපෘති පිළිබඳ දාන්න කොමිසමක් දාලා බලන්න යොදවපු මුදල් වලට කොයිතරම් විදිහේ ඵලදායි විදිහට වෙදිලා තියෙනවද කියලා, කොච්චර නාස්තිය තියෙනවද කියලා, දූෂණ තියෙනවද කියලා. අද අවුරුදු 3කින් ඉවරයි පහුගිය කාලේ කරපු පාරවල්, කොන්ක්‍රීට් පාරවල් සමහර ව්‍යාපෘති අසාර්ථකයි, මිලියන ගණන් විනාශයි ගම්වල. මේ වගේ දූෂිත නායකව බිහිකරන ක්‍රමයක් පාටපත් වෙන්න ඕනේ ප්‍රාදේශ සභා. සැබෑ මහජන නිරෝධය පත් වෙන ප්‍රාදේශ සභාවක් පිහිටවන්න, කාන්තා නියෝජන ඇති කරන්න, තරුණ නියෝජන ඇති කරන්න, ඒ වෙනුවෙන් ක්‍රියා කරන්න කියලා මම ඔබතුමාගෙන් ඉල්ලනවා.
බොහොම ස්තුතියි. මීළඟට ගරු ෆයිසර් මුස්තාෆා මාතිතුමා.
මා හිතවත් දලස් සභාපතිතුමා මන්ත්‍රීතුමා ගෙන කල්තබීමේ යෝජනාව ගැන වචන ස්වල්පයක් කතා කිරීම මට භාග්‍යයක් හැටියට සලකනවා. හේතුව දලස් මන්ත්‍රීතුමා පාර්ලිමේන්තුවේ හා පාර්ලිමේන්තු පිට මං ගරු කරන මන්ත්‍රීවරයෙක්. මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සමය එතුමාට සීමා නිර්ණ කටයුතු බාර දුන්නා නම් කරන්න අද අපි මේ අභියෝගයට මුහුණ පාන්නේ නැහැ. දැන් මෙතන හුඟක් උදවිය පළාත් සභා පළාත් පාලන අමතුමා ඡන්දේ පරක්කු කරන්න හදනවා කියන චෝදනාව කරනවා. හැබැයි අපි අතීතයේ දිහා බලනකොට ජයලත් වාර්තාව අවුරුදු 3ක් ගත්තා. එම වාර්තාව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අභිමතයට නෙවෙයි, හෝ කිසිම දේශපාලන පක්ෂයකට අභිමතය නෙවෙයි, බැසිල් රාජපක්ෂ මැතිතුමාගේ උමනාට හදපු වාර්තාවක්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවිධායකවරුන්ටත් අවස්ථාවක් තිබ්බේ නැහැ ඒ සම්බන්ධයෙන් විරෝධතාවය ප්‍රකාශ කරන්න. ඒ නිසා මම පළාත් සභා පළාත් පාලන ඇමති වුණාට පස්සේ මේ අභියාචනා ක්‍රියාදාමයට යන්න සිදු වුණා. ඩලස් මන්ත්‍රීතුමා කිව්වා වගේම මේ ක්‍රියාදාමයට සෑහෙන කල් ගියා. මම පිළිගන්නවා. හැබැයි සීතල බන්දුලාල් මන්ත්‍රීතුමා කිව්වා විදියට සීතල කාමරයකින් හදපු වාර්තාවක් සහ මුලින්ම ජනතා මතය ප්‍රාදේශීය දේශපාලන නායකත්වය සලකා තීන්දුව తీරන ගැනීමට මට සිදුණු නිසා තමයි මට කාලයක් ගත වුණේ ඩලස් මන්ත්‍රීතුමා. හේතුව සියලුම ජනතා විමුක්ති පෙරමුණ නියෝජිතෙක් හිටියා, දෙමළ සන්ධාන නියෝජිතෙක් හිටියා, අපේ සන්ධාන නියෝජිතෙක් හිටියා, එක්සත් ජාතික පක්ෂෙත් නියෝජිතෙක් හිටියා, ඒ වගේම අශෝක පීරිස් මැතිතුමා අපි සභාපති හැටියට පත් කරා. එතුමට මේ වාර්තාව හදනකොට කල් ගන්න සිදු වුණා. එතුමට පීඩනය දරන්න බැරි වූ අවස්ථාවකදී එතුමා කිව්වා ඇමතිතුමා කල් දාන්න කිව්වා කියලා. හැබැයි මාසයකට පෙර එතුමා මට ප්‍රශංසා කරා. එතුමා කිව්වා අනිත් ඇමතිවරු වගේ නෙවෙයි ඩලස් මන්ත්‍රීතුමා දන්නවා මං කවදාවත් කිසිම කෙනෙකුගේ කාර්යාවියකට මම ඇඟිලි ගහන කෙනෙක් නෙවෙයි කියන කවුරු මොනා කිව්වත් ඩලස් මන්ත්‍රීතුමා ඒ ගැන එය සනාථ කරයි. එනිසා එතුමා කල් ගත්තා. මට වාර්තාව දීලා තියෙනවා. ඒ වාර්තාවේ දෝෂ තියෙනවා. මම මැතිවරණ කොමිසමට ගිහිල්ලා සභාපතිව හමුුනේ ඩලස් මන්ත්‍රීතුමා ඒ වාර්තාවේ හුඟක් අඩුපාඩු තියෙනවා. හැබැයි මම අශෝක පීරිස් මැතිතුමාට ලිපියකින් දැනුවත් කරා මාව ඇවිල්ලා හම්බ වෙන්න කියලා. එතුමා ඒ ලිපියට පිළිතුරු දුන්නේ නැහැ. මැතිවරණ කොමිසමේ සහය ලැබුණා. නිලධාරීන් මට ලබලා දුන්නා මේ සීමා නිර්ණ අභියාචනා වාර්තාවේ අඩුපාඩු සකස් කිරීමට. මම ඊළඟ සතියේදී අනිවාර්යයෙන්ම මම ගැසට් කරනවා. මම ශ්‍රේෂ්ඨ අධිකරණයටත් කිව්වා මම පූර්ණ උත්සාහය ගන්නවා කියලා. ඒ වගේම අපි දැන් කතා කරනවා මගේ කාර්යය ගැන. මෙම එන සතියේ එතකොට මම තුමා ගැසට් කරනවා. මම මේක ඒකාබද්ධ වැඩසටහනක් හැටියට මැතිවරණ කොමිසමේ සහභාගීත්වයෙන් තමයි මේ වැඩ කටයුතු කරන්නේ. හේතුව
ගරු ඩලස්
කරද එහෙම නැතිනම් අර සමස්ත මන්ත්‍රීන් සංඛ්‍යාව
සීමා නිර්ණ අභියාචනා වාර්තාවත් එක්ක වාර්තාව මුලින්ම ගැසට් කරනවා.
ඔව්.
ඊට පස්සේ මං සංස්ථාපිතත් නුදුරනාගතය කරනවා.
ඒක කොයි තරම් කලක් ගනිද ඒකට?
මම මාසයක් ඇතුළතදී ඒකත් කරනවා. සතියක් දෙකක් ඇතුළත මම මුලින්ම මේ කාර්යය කරනවා මන්ත්‍රීතුමා. මම සත්භාවයෙන් ඔබතුමාට කරන්නේ ඔබතුමත් මට සහය දෙන්න පුළුවන් තරම් ඉක්මනට මම ඒ කාර්යයත් කරනවා.
يعني සරලව මේ පාර්ලිමේන්තුවේ ඔබතුමා ප්‍රතිඥා දෙන්නේ පෙබරවාරි මාසය ඇතුළේ
මම ප්‍රතිඥා මම ඔබතුමාට මම මේ පාර්ලිමේන්තුවේ ප්‍රති ඔබතුමාට වගකීමකින් කියනවා ෆයිසර් මුස්තෆා කියන පුද්ගලයා පුළුවන් තරම් ඉක්මනට මගේ මේ අවස්ථාවේදී සීමා නිර්ණ අභියාචනා කටයුතු සම්බන්ධයෙන් තමයි මගේ මුළු කාර්ය මණ්ඩලය යොදන්නේ.
නෑ නෑ මං අහන්නේ අපි බලාපොරොත්තුවක් තියාගන්නද ගරු ඇමතුමා?
ඔබතුමා
මේ එන සතිය තුලදී ඔබතුමා සීමා නිර්ණය ගැසට් කරනවා. මේ මාසය තුලදී අර සමස්ත සංයුතිය පිළිබඳව සංස්ථාපනය කිරීම සඳහා ගැසට් නිවේදනයක් නිකුත් කරනවා කියලා.
මම පූර්ණ උත්සාහය ගන්නවා. මම ඔබතුමා දන්නවා මම පූර්ණ
නෑ මම දන්නවා ඔබතුමා වගකීමෙන් කතා කරනවා.
මම ඔබතුමා වගකීමකින් කියනවා මම පූර්ණ උත්සාහයක් ගන්නවා මාසෙකින් එක් කරන්න. අර සංස්ථාපිත කරන්න.
ඒ කියන්නේ මේ මාසේ පෙබරවාරි මාසය ඇතුලේ.
මන්ත්‍රීතුමා ඔබතුමාගෙන් මගේ දිනවක
වාරි මම 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 මේ කියන්නේ ගරු ඇමතුමා සමාවෙන්න
මම මාසයකින් කරනවා.
අන්න ඒකයි සමාවෙන්න මම මේ ඔබතුමා අපහසුතාවපත් කරන්න නෙමෙයි. මගේ මිත්‍රයා ඔබතුමා මම අතින් පැත්තේ රවුර අපේ හිටපු සභාපතිතුමා අපේ අලිසාර මෞලාන මන්ත්‍රීතුමා එතුමා දන්නවා මේකේ තියෙන අවශ්‍යතාවය. මෙතන ඉන්නේ ඔය සිලෝ මන්ත්‍රීවරු
මට තියෙන අවශ්‍ය ඔබතුමා දන්නවා අද නොඑක් දේශපාලන පක්ෂ මාව වේදිකාවක් කරලා තියෙනවා. ඔබතුමා සද්භාවයෙන් මට ඇඟිල්ල දික් කරත් සමහර මෙහෙයින උදවිය තමන්ගේ දේශපාලන චේතනාවලට මගේ අමාත්‍යාංශයේ කාර්යය පාවිච්චි කරන්න හදනවා. ඒ වගේම මේ සභාවේ මම දන්නේ මම මේ බද හැබැයි ඩලස් මන්ත්‍රීතුමා මම සද්භාවයෙන් කටයුතු කරනවා. ඒ වගේම ඔබතුමා දන්නවා තාක්ෂ මේ සංශෝධන තව 50 ගණනක් ගේන්න ඕනේ මේ ඡන්දේ පවත්වන්න. ඒ සංශෝධන 2012 අංක 22 දරන පනත සම්මත වුණායින් පස්සේ ඒ පරණ පව් වලට මම ගෙවන්නේ. හේතුව ඒ සංශෝධන එදත් ඉදිරිපත් කළා නෑ. මට ඡන්දයක් තියන්න කලින් මේක අනිවාර්යයෙන්ම ඉදිරිපත් කරන්න ඕනේ.
ගරු ඩලස් මන්ත්‍රීතුමා
කාල ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. වචනවල වැරදි අඩුපාඩු බොහොම සරල දේවල් තියෙන්නේ.
ඩලස් මන්ත්‍රීතුමා ඔබතුමා දන්නවා මම මේක කැබිනට් මණ්ඩලයට දාලා සරල බෞතලයෙන් අපිට මේක සම්මත කරගන්න පුළුවන්. හැබැයි මම මේ සභාවට පැහැදිලි කරේ මේ සරල බහුතරයෙන් 2012 ඉඳලා කරේ නැහැ මේක.
ඔබතුමා දන්නවා නෑ ඔබ ඔබ හෝ මම දෙපැත්තම හිටියානේ මම මමත් පරණ පවුලටත් මම පංගුකාරයෙක් මෙතන මෙතන මම පරණ පවුලට දුක් විඳිනවා මිසක් මගේ කාර්යය මම සද්භාවයෙන් කරා කියන එක මම ඔබතුමාට ඕන අවස්ථාවකදී කියන හැබැයි ඕනම දේශපාලඥයෙක් මගේ අමාත්‍යංශයේ එනේ මේ කාර්ක සභා අවස්ථාවකදී මගේ ඡන්දර විතරක් ඡන්ද මගේ අමාත්‍යංශයට ඡන්දයක් තිබ්බේ මේ පළාත් පාලන සහ පළාත් පාලන ඡන්දය පාවිච්චි කරමින් ඔබතුමාම කිව්වා මගේ අමාත්‍යංශයේ දූෂණය වංචාවක් නැහැ කියලා. හැබැයි දේශපාලන දෘෂ්ටි කෝණයෙන් සමහර අය බලලා මගේ අමාත්‍යංශයේ කාර්ක සභා අවස්ථාවේදී ඡන්දයකුත් ගත්තා රටට පෙන්වන්න ෆයිස මුස්තෆා හරියාකාර වැඩ කරන්නේ නැහැ කියලා.
ඉතාම මේ සභාවට වාර්තාවෙන් කියන්නට ඕනා ඒක පුද්ගලිකව නෙමෙයි ගරු මන්ත්‍රීතුමා ඇමතුමා ගන්න ඕනා. ඒ ප්‍රාන්තවාදය පිළිබඳ වූ ඉල්ලීමක් ඉදර තිබුණේ. එහෙම නැතුව ෆයිස මුස්තෆා කියලා කියන දේශපාලඥයාට එරෙහිව ඡන්ද විමසීමක් නෙමෙයි ඉතර සිද්ධ වුණේ. මම දැන් උනත් يعني මම ඒකට මම පුද්ගලිකවත් ඒකට ඒ වෙනම වගේ කියනවා. ඒ ගත්තේ මැතිවරණය පැවැත්වීමේ අවශ්‍යතාවය මැතිවරණ නොපැවැත්වීමට එරෙහිව තමයි මේ මතය ප්‍රකාශ වුණේ. කරුණාකරලා ඒක තුම ඔබතුම පුද්ගලිකව ගන්න එපා.
මම එදත් අදත් කියන්නේ මම මාව කිසප දේශපාලඥයෙක් දේශපාලන පක්ෂ අතකොලුවක් කරන්න බෑ මේ ඡන්දේ ප්‍රමාද කරන්න. මම සද්භාවයෙන් මගේ කාර්යය කරනවා පුළුවන් තරම් ඉක්මනට මම ඡන්දේ තියනවා. හේතුව අද පළාත් පාලන ආයතන නිලධාරීන් යටතේ තමයි කරගෙන යන්නේ. හැබැයි ඩැලස් මන්ත්‍රීතුමා මම එකක් කියන්න කැමති සමහර පළාත් පාලන ආයතන ප්‍රාදේශීය දේශපාලඥයන්ට වඩා හොඳින් ඒ පළාත් පාලන ආයතන නඩත්තුන. හොඳ දේශපාලඥයෝ ඉන්නවා හොඳ නිලධාරීන් ඉන්නවා. හැබැයි කවදාවත් අපට නිලධාරීන් ආදේශ කරන්න බෑ මේ පත්වන ජනතා නියෝජිතයන් වෙන්නේ. ඒ නිසා මම මේ සභාවේ අද මන්සූර් මන්ත්‍රීතුමා
ඉරිමක් කරන්න. අපි දැන් දිගින් දිගටම බැසල් රාජපක්ෂ ඇමතුමා හිතුවක්කාර විදිහට මේක කරා කියලා කියන චෝදනාවක් කරනෝනේ. හැබැයි ගරු ඇමතුමනි ඔබතුමා පත් කරපු සමාලෝචන කමිටුවෙන් ඒ පරණ රවි ජල දිසානායක කමිටුවේ වාර්තාව සමාලෝචනය කිරීමේදී අඩුම සංශෝධන එදා ඒ බැසල් ඇමතුමාගේ නායකත්වයෙන් සිදු වුණායි කියලා කියන ඔබ චෝදනා කරන සංශෝධ මේ සීමා නිර්ණය ඇතුලේ අඩුම සංශෝධන සිද්ධ වෙලා තියෙන්නේ කොහේද? බදුල දිස්ත්‍රික්කේ පළාත් පාලන ආයතන 18න් 14ක් සංශෝධන නැහැ. හැබැයි බදුල්ල කියන්නේ ගරු ඇමතුමනේ දේශපාලන වශයෙන් අපිට ඉතාම අවාසිදායක දිස්ත්‍රික්කේ.
හැබැයි ඩලස් මන්ත්‍රී
සැලසුම් සහගතව වුණා නම්
ඩලස් මන්ත්‍රී මෙතන අප සමස්තයක් වශයෙන් ගන්න පුළු බදුල්ල එතුම අමතක කරන්න තිය අවස්ථාව. හැබැයි ඩලස් මන්ත්‍රී මගේ අවස්ථාව ඩලස් මන්ත්‍රී ඔබතුමාට බැසිල් ඇමතුමාගේ වුණ අසාධාරණ මම දන්නවා. හරිද? ඒ නිසා අපි ඒක ගැන කතා කරන්න අවශ්‍ය නැහැ. හැබැයි ඩලස් මන්ත්‍රීතුමා අසාධාරණකම් තියෙනවා. ඒ අසාධාරණකම් නිවැරදි කරන්න තමයි මේ සීමා නිර්ණ අභියාචනා කොමිටුව පත් කළා තියෙන්නේ. ඒ වගේම අද මේ කල්තබේ මේ විවාදයට සම්බන්ධ වූ මන්ත්‍රීවරු ප්‍රාදේශීය දේශපාලනයෙන් පටන් ගත්ත සභාපතිව හැටියට එතුමලගේ අදහස් ප්‍රකාශ කිරීම කළත් මම මගේ ස්තුතිය ප්‍රකාශ කරනවා. ඔව් ඒ වගේම මම මේ සභාවට කියනවා මම පුළුවන් තරම් ඉක්මනට ප්‍රජාතන්ත්‍රවාදී අකුලන වැඩ මම කරන්නේ නැහැ. ප්‍රජාතන්ත්‍රවාදී ආරක්ෂා කිරීමට මම මේ වැඩ කටයුතු පුළුවන් තරම් ඉක්මනට කරනවා. ඒ වගේම කැබිනට් මණ්ඩලයේ අනුකමිටුවක් පත් කළා තියෙනවා මේ සංශෝධනය ගැන කටයුතු කරන්න. මම මේ අනුකමිටුවත් මේ සංශෝධන යොමු කළා තියෙනවා. ඒ නිසා ඒ ක්‍රියාදාමයත් මම කරනවා. ඒ වගේම මගේ සද්භාවය පෙන්වන්න මම මගේ සියලුම කටයුතු මැතිරණ කොමිසමත් එක්ක සම්බන්ධ වෙලා ඒකාබද්ධ වැඩසටහනක් හැටියට මම කරන්නේ. මට මැතිවරණ කොමිසම ගාව ගන්න අවශ්‍ය නැහැ. හැබැයි තමුන්නාන්සේලාට බයක් සැකයක් තියෙනවා මට වෙන අරමුණු තියෙනවා කියලා. හැබැයි මම මැතිවරණ කොමිසම් සභාව මගේ කාර්යයට සම්බන්ධ කරා නම් ඔබ නියෝජනය කරන පක්ෂය මේ ආණ්ඩුවේ ඉන්නවා. ඒ වගේම ඔබතුමත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මමත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඔබතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ආදරේ මමත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ආදරේ මා විශ්වාස කරනවා ඔබතුමා කවදාවත් පොට්ටුවට සම්බන්ධ වෙන්නේ නැහැ. ඔබතුමා කවදාවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පාවා දෙන්නේ නැහැ කියන එක මම මේ සභාවට මම කියන හේතුව තමුන්නාන්සේට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට තියෙන කැක්කුම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට තියෙන ආදරය ඒ නිසා තමුන්නාන්සේලා අපි එක දවසකට එක තැනක ඉන්නවා කියන එකත් මම මේ අවස්ථාවේ වගකීමකින් කියනවා. හේතුව 2020 අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවක් පිහිටවනවාමයි කියලා ඒ පිහිටුවීමේදී ඔබතුමයි මමයි එකට ඉන්නවා කියන එකත් මම මේ සභාවට වගකීමකින් කියනවා. හේතුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කිසිම කෙනෙක්ගේ බූදලය නෙවෙයි. ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හිමිවන්නේ පාක්ෂිකරු පාක්ෂකරුවන්ට. තමුන්නාන්සේලා කවදාවත් පාක්ෂකරුවන්ට ද්‍රෝහි කරන්නේ නැහැ කියන එකත් මම වගකීමකින් ප්‍රකාශ කරනවා. මොනවාද? එතුමාට අදාළ නැහැ. එතුමාට එක්සත් ජාතික පක්ෂයට තියෙන ආදරය කැක්කුම වගේම මට සහ ඔබතුමාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට තියෙන ආදරය කැක්කුම. ඒ නිසා අපි වෙන මතවල ඉන්න පුළුවන්. හැබැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිමිකම තියෙන පාක්ෂිකරුවන්ට තමුන්නාන්සේට මම තවපාරක් මතක් කරනවා. තමුන්නාන්සේලා කියන කතා කරන ක්‍රියා කරන ඕනෑම ක්‍රියාමාර්ගයකදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරක්ෂා කරලා ක්‍රියාකරන අපි එකට වැඩ කරලා අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජයග්‍රහණය කරමු කියමින් ඒ වගේම පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය හැටියට මගේ කාර්යය ජනතාව සහ රට වෙනුවෙන් කරනවා මම සත්භාවයෙන් කියනවා මම කවදාවත් ප්‍රජාතන්ත්‍රවාදී අකුලන්න මම කටයුතු කරන්නේ නැහැ කියන එකත් මම මේ අවස්ථාවේ වගකීමෙන් කියමින් මට නැවත වතාවක් කතා කිරීමට දුන්න අවස්ථාවට මගේ ස්තුතිය ප්‍රකාශ කරනවා
බොහොම ස්තුතියි මහත්මයා පාර්ලිමේන්තුව පෙබරවාරි 21 වෙනි දින පස්වරු 1ට යළි රැස්වෙනවා